നിവേദനയായി ശ്രീലങ്ക ജനാധിപത്യ അതലസേന അധികാരവും മഹജന ആരക്ഷാപണത്തെ മഹജന ആരക്ഷാപണത്തിൽ ദുരസന വകന്തിയൻ മാവിത പേറും ബലതർപ്പക്കാരും മഹജന സാമയ പാത്താകിനിയാം സന്ദാപന അവശ്യതാവെ സലകില്ലിട്ട ഗണിമീൻ പലമേനി ഉപലേഖനയെ നിശ്ചയക്കൂട ദക്കന് സന്നദ്ധ ഹമുദാവൽ സിയൽമ സാമാജിക ഈ ദേവനി ഉപലേഖനയെ നിശ്ചയക്കൂട ദക്കന് പ്രദേശ മഹജന സാമയ പാത്താകിനിയാം സന്ദഹ കെന്തവന ബവട്ട ആജ്ഞാവക് നികുട്ടുകൊട്ടയത്ത് ഈ അനുക്താജ്ഞാപനത്തെ വിഷയക്ക ദിക വകന്തിയ സമഗ്രി വീട്ടു ദിക തുണ വകന്തിയ പ്രകാരം എബ പാർലമെന്റ് വിധം ഏൻ ജനം ദിന ദബി ടിപ്പിലേഖനാദി പിലിഗണ്യമ രണ്ടായിരത്തി പതിനെട്ട് അങ്ക ദഹനമേ ധാരണ ജാതിക വിഗണന പാലത്തെ തിസ്പാ എക്ക വകന്തി അട്ടത്തെ വിഗണകാതി പതിവരയാ വിഷൻ മാവിത ഇതിരി പച്ചിരുന്നത് ജാതിക വിഗണന കാര്യാലി വിസ്സായി വിശുദ്ധക്കെ വർഷ സന്ധാപന വാർഷിക കാര്യ പരിസരാണ് എക്കീ പണത്തെ തിസ്പാ തുണവകാന്തി പ്രകാരം മാം സഭാഗതകരം ടിപ്പിലേഖനാദി പിലിഗണ്യമ ഗൗരു അഗ്രാമത്വ
ഗൗരു കഥാനായകത്വമണി രണ്ടായിരത്തി പതിനെട്ട് വർഷീയ സന്നഹ സമുദ്രീയ പരിസര ആരക്ഷക അധികാരി വാർഷിക വാർത്ത മമ്മ ഇതിരിപ്പാത് കരമി മിമ വാർത്താ നാഗരിക സംവർദ്ധന നിവാസ കാട്ടി പിരിവന്ന അമാത്യാംശയ ഉപദേശ കാർക്ക് സഭാവിധിയും കളിക്കുകയായി മമ്മ യോജന കരമി
കാർക്ക് സഭ വാർത്ത പിലിഗണ്യമ ദീവര അമാത്യാംശയ പിരിവന്ന കാർക്ക് സഭ ഡോക്ടർ ദേവാനന്ദ കാഞ്ചന വിജയശേഖരമെത്തു
ഗൗരു കഥാനായകത്തുമണി ധീവര കട്ടയുത്തു പിലിമന്ദ അമാത്യാംശീയ ഉപദേശ കാർക്ക് സഭാവിത്ത യമുക്കനുള്ളത് അണുഹായ അങ്ക ദിക്കധാരണ ധീവര ജലസമ്പത് പണത്തെ ഹെട്ടയേക്ക എക്ക ആസഹ ആവഗന്തി അട്ടത്തെ കൃഷികർമ്മ ഗ്രാമീയ ആർത്തി കട്ടിതു പശുസമ്പത് സംവർദ്ധന വാരിമാർഗ സഹ ധീവര സഹ ജലസമ്പത് സംവർദ്ധന പിലിബന്ദ അമാത്യവര വിസിൻ സാധന ലതുവ് ദദാസ് ദഹനമയായ ജുനിമാസ തുങ്ങിന് ദിനത്തി അങ്ക ദദാസ് എക്കസിയ വിസിഹയായി അലൈറ ഖായധാരണ അതിവിശേഷ ഗസറ്റ് പത്രയെ പലകരണലത് നിയോഗ അണുഹായ അങ്ക ദിക്കധാരണ ധീവര സഹ ജലസമ്പത് പണത്തെ ഹെട്ടയേക്ക എക്ക ദ വകാന്തി അട്ടത്തെ ധീവര അമാത്യവിസിൻ സാധന ലതുവ് ദദാസ് വിസിയേക്ക മാർത്തു ദുളസ്വിനി ദിനത്തി അങ്ക ദദാസ് ദേശീയ ദഹാട്ട് അലൈറാ ഹെട്ടഹത്തറധാരണ അതിവിശേഷ ഗസറ്റ് പത്രയെ പറക്കാനുള്ളത് നിയോഗ ദദാസ് ദാഹത്ത വർഷേ സന്ധ സീമാസഹിത സീനോർ പതനമേ വാർഷിക വാർത്താവ് സഹ ദദാസ് ദഹാട്ട വർഷേ സന്ധ ലങ്ക ധീവരപരായ നിധികൾ സംസ്ഥയ വാർഷിക വാർത്താവ് സംബന്ധിങ്ങു എക്കീ കാർക്കസഭ വാർത്താവ് മമ ഇതിരിപത്കരമ
മുതൽ പിലിബന്ധ കാരക സഭാവതി ഉമുക്കരണലത് പനസ് ദേവനി അധികാരിയവന സുരാബദു ആജ്ഞാപനത്തെ അടുത്ത നിവേദന ദദാസ്യക്കുള്ള അങ്ക ദഹാടധരണ വരായ ഗുവന്തുടുപ്പ സംവർദ്ധന ബധുപണത്തെ അടുത്ത നിയമയ എക്ദാസ് നമസി അസുനമ്മ അങ്ക ദാതുണധരണ നിഷ്പാദന ബധു വിശേഷ വിധിവിധാന പണത്തെ അടുത്ത നിയമയ എക്ദാസ് നമസി ഹെട്ടനമ്മ അങ്ക എക്കധാരണ ആനയന സഹ അപനയന പാലന പണത്തെ അടുത്ത റെഗുലാസി ദദാസ് വിശുദ്ധിക വർഷേ സന്ധ ജാതിക വിഘടന കാര്യാലയ വാർഷിക കാര്യ വെടസഠാന സഹ ദദാസ് വിശുദ്ധിക വർഷേ സന്ധ മുതലമാത്യാംശി രാജ്യ മൂല്യ കലമനാകരണ വാർത്താവ് സംബന്ധിങ്ങു കീ കാരക സഭായ വാർത്ത മമ ഇതിരിപത് കരം
മഹാജന പെറ്റ് സംപിലിഗണ്യം സി വി രത്നാകമെത്തുമ പ്രസന്ന റണതുങ്കമെത്തുമ എം എസ് തൗഫീഖ് മെത്തുമ മുജിബർ റഹ്മാൻ മെത്തുമ
കഥാനായകത്തുമണി മന്നാരമ മടുക്കോവിൽ മൊട്ടോയ് പെരിയ പണ്ഡിച്ചിറാൻ ബട്ടഹിര പതിഞ്ചി ഗുണരത്നം ജൂഡ് വിമലരാജ് മഹതാകിൻ എസ് വിക്രമരത്നം മഹതാകിൻ സഹ തമ്പിരാസ ലിംഗേശ്വരൻ മഹതാകിൻ ലബുൻ പെസ്സം തുണക് പിലിഗാന്തി
പെച്ചം മഹാജൻ പെച്ചം പിലിമെന്ന് കാരക സഭാട്ട് ലഭി വാചിക പിലിതുർ അപേക്ഷാക്കരണ പ്രശ്ന മറിക്കാർ മന്ത്രിതുമ
മഹാനോകർ കഥാനായകത്തുമണി
കഥാനായകത്തുമനി അയണ്ണ ഇതികിരിയും വല ദുർവല പ്രഗതിയ ഹേതുവേൻ പ്രഥമ കോൺട്രാക്ട് കർവിൻ ഗിവിസുമ അവലാംഗു കിരിമനിസ ഇതികിരിയും കട്ടയത്തു പ്രമാദവിയ ആ എക്ക അസ്തമേന്തുഗത ബധുസഹിത പിരിവയ റുപ്യ 743,511,552 ആയണ്ണ ദക്ക പ്രഥമ കോൺട്രാക്ടുവ 2006 അട്ട ദാഹത്ര വണദിന ഗുണതിലക കൺസ്ട്രക്ഷൻ ആയതന വെത്ത പിരിനാമന ലാദാത്തര എമ ഗിവിസുമ ദദാസ് ദാഹത്ര ദക വിസിയേക ദിന അവലാംഗുകരണ ലാദി മെമ വിഷയ ഇത്തിരി വെട അമാത്യ മണ്ഡൽ അനുമതിയ പരിധി ദദാസ് ദാഹത്ത 5/31 ദിന രാജ്യ എഞ്ചിനീയർ സംസ്ഥാവിത പവറായത്ത ഉപദേശക ആയതന വശന എഞ്ചിനീയറുമായ കാര്യാൻ പിലിമന്ദ മാധ്യമ ഉപദേശക കാര്യാംശ කටයුතු කරයි. ආයන තුන දැනටමත් වැඩ අවසන් කර ඇති තුන හතර සහ පහ මහල් රෝගීන් රෝගී සත්කාර සේවාවෙන් යොදවා ඇති අතර 2022 ජනවාරි 31 දින වලට සම්පූර්ණයෙන් අවසන් කර බාර දීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එකඟ වී ඇත පැන නොනගි.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය පළවෙනි එක, දැන් ගරු ඇමැතිතුමිය කියපු ආකාරයට 2006 කොන්ත්‍රාත්තුව පාරල 2014 තමයි අවලංගු කරන්නේ. එතකොට අවුරුදු මේ 8ක් තිස්සේ ඒ ආයතනයට කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට උද්දමනය වැඩි වෙලා තියෙනවා, බඩුමිල වැඩි වෙලා තියෙනවා, බාසුන් නැහැ ගාස්තු වැඩි වෙලා තියෙනවා. මේ හරහා විශාල පාඩුවක් මේ මේ රෝහලට සිදු වෙලා තියෙනවා. එතකොට ඒ ආයතනය නිකම්ම ඇග්‍රීමෙන්ට් එක කැන්සල් කරලා මේ ඉවර කරලා තියෙනවද, නැත්නම් ඒගොල්ලන්ගෙන් මේ ආයතනයට වෙච්ච පාඩුව පියවා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද?
ඇත්තටම 11 වතාවක් දින දීර්ඝ කිරීම කරලා තියෙනවා. ඒ වගේම මුල් ඇස්තමේන්තුවට වඩා වෙනස් කිරීම කිසිම අනුමැතියක් නැතුව කරලා තියෙනවා. තට්ටුවක් වැඩි කරන්නත් වෙන වෙන සංශෝධන කිසිම අනුමැතියක් නැතුව මුල් ඇස්තමේන්තුවෙන් පරිබාහිරව ඒ වැඩිපුර වැඩ කරන්න දින 500 ගානක් අරන් තියෙනවා. ඒ නිසා තමයි අවලංගු කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි කැබිනට් අනුමැතිය අනුව ටෙන්ඩර් කරලා දීලා තියෙන්නේ.
ගරු ඇමැතිතුමියනි, විශේෂයෙන්ම ඔබතුමිය දන්නවා මේ දවස්වල සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා පෞගිය සතියේ විශේෂයෙන්ම සමග ජනබලවේගී උද්ඝෝෂණයට දවස් දෙකකට කලින් අලුත් රෙගුලාසි වගයක් එතුමා නිකුත් කරා. ඒකෙදී එතුමාගේ එක ඒ රෙගුලාසි වල තිබුණේ එක දෙයක් තමයි, ක්‍රීඩාව සම්බන්ධයෙන් තරඟ පවත්වන්න පුළුවන් ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීම සඳහා ඉඩදිය නොහැකි කියන එක තමයි එතුමාගේ රෙගුලාසි වල එතුමා ඇතුළත් කරලා තිබුණේ. එතකොට මේ සමග ජන බලවේගයේ උද්ඝෝෂණය කරනකොටත් අපි දැක්කා පොලිස්පතිතුමා චක්‍රලේඛන ගහලා හැම මායිමකම 50ක වගේ බස් එකක් එනකොට පවා නැවතුවා එන්න දුන්නේ නැහැ. ඒතොර ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු පවා ඇවිල්ලා කිව්වා මේ වෙලාවේ මේක කරන්න හොඳ නැහැ, මේක නවත්ත ගන්න කියලා. ඊළඟට අපි දැක්කා ක්‍රීඩා ඇමතිතුමා පවා ඇවිල්ලා කිව්වා මේ වෙලාවේ උද්ඝෝෂණය කරන තුරින් ජනතාව ඒකරාශී කිරීම තුලින් කොවිඩ් එක පැතිරෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් එහෙම කියලා ගරු ඇමතිතුමියනි, දැන් සෞඛ්‍ය ජෙනරාල්තුමා එයා කියපු නිර්දේශ වලට පටහැනිව පෞගිය සිකුරාදා කොළඹ රේස් කෝස් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය කියලා අවසාන තරගය පැවැත්තුවා. ඒකට 5000ක් වගේ ප්‍රේක්ෂකයන් සහභාගී වුණා. තරඟයට රුපියල් 1000ක රුපියල් 100ක ටිකට් පවා වික්කා. මේ කුරුඳුවත්ත පොලිසිය ඉස්සරහා තමයි මේ මැච් එක පැවැත්තුවේ. එතකොට දැන් ඒක වෙනුවෙන් ඒ රෙගුලාසි වෙනුවෙන් ඒ කියපු දේවල් එකක්වත් ක්‍රියාත්මක වුණෙත් නැහැ. දැන් අද ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මේ ජාත්‍යන්තර තරඟයක් පැවැත්වෙන බටහිර ඉන්දියා කොදෝපිලයි ශ්‍රී ලංකා පිලයි අතර. ඒකෙදී ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දීලා නැහැ. ඉතින් මම ඔබතුමියකින් අහනවා, ඇයි මේ නීති දෙකක් එක්කෝ දැන් මහින්ද රාජපක්ෂ කුසලානය බලන්න ප්‍රේක්ෂකයන්ට අවසර දෙන්න පුළුවන් නම්, එහෙමනම් ගාල්ලේදී පවත්වන බටහිර ඉන්දියා කොදෝපිලයි ශ්‍රී ලංකාවයි අතර ගහන මයිකල් තිසේරා කුසලානයයි සර් ගාෆිල් සෝබල් කුසලානයයි බලන්න දෙන්න අවසර දෙන්න ඕනේ. ඇයි මේක නොදෙන්නේ? සමහර විට ගාල්ලේ තරඟයත් රාජපක්ෂ කුසලානය කියලා ගැහුවා නම් සමහර විට අවසර දෙන්න ඉඩ තියෙනව නේද කියලා මම ඔබතුමියගෙන් අහන්න කැමතියි.
කථානායකතුමනි, මේක ප්‍රශ්නයට අදාළ නැහැ. මේ අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන කළුබෝවිලේ ගොඩනැගිල්ලක් සම්බන්ධව. ඒ අදාළ ප්‍රශ්නේ ආන්නේ එතකොට මම උත්තර දෙන්න.
බොහොම ස්තුතියි. තමින්දේ ජහිර මැතිතුමා බලශක්ති මැතිතුමා ගැන්සීමට
මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, ආ 2011 වසරේ ආ 2 2008 ජූලි 7 වනදා මන්නාරම් ද්‍රෝණියේ M2 බිම් කොටස සඳහා කංජ තෙල් සම්පත් දියුසුම ශ්‍රී ලංකා රජේසා කයන් ඉන්දියා සමාගමට පූර්ණ අයිතිය හිමි අනුබද්ධ සමාගමක් වන කයන් ලංකා පුද්ගලික සමාගම අතර අත්සන් කරනු ලැබීය. ඊට අනුකූලව 2009 වසරේදී ගවේෂණ වැඩසටහන ආරම්භ කරන ලදී. ආ 3 1 කයන් ලංකා පුද්ගලික සමාගම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ මේ වුණිටේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ලෙස හඳුන්වනවා. ආ හතර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 231ක සම්පූර්ණ වියදම ආයෝජකයා විසින් දරන ලදී. ආ පහ මේ වන්තේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ විස්තරයක් තියෙනවා. මම මේ පිළිතුර සභාගත කරනවා ගරු කතානායකතුමනි. දෙක ඉදිරියේදී ගැනීම නියමිත ක්‍රියාමාර්ග, ඒ වගේම දිග විස්තරයක් තියෙනවා. මම සාරාංශ වශයෙන් කියනවා, දැනට අපි M2 බිම් කොටසේ ඩොරාඩෝ කියන ගවේෂණ ලිඳෙයි ස්වාභාවික වායු සම්පත් සංවර්ධනය පිළිබඳ පළපුරුදු උපදේශකගේ සේවය අරගෙන ශක්්‍යතා වාර්තාව සකස් කරමින් තිබෙනවා. ඒ වගේම ස්ලම්බර්ග කියන ලෝකයේ ප්‍රමුඛතම ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු සේවා සමාගමක්, ඒ ආයතනය සමග අපි මේ දිනවල මෘදුකාංග උපයෝග කරගෙන M2 බිම් කොටසේ ඛනිජ තෙල් තත්ත්ව නැවත සකස් කිරීමක් කරනවා. මේටත් කිසිදු වියදමක් ශ්‍රී ලංකා රජයට සිදු වෙන්නේ නැහැ. ඒ වගේම 2022 වසරේ මුල අපි M2 බිම් කොටස වෙන්දේසියක් මගින් ආයෝජකයන් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙනවා.
සූතිගරු ඇමතුමනි, පිළිතුරු ලබා දීම වෙනුවෙන් ඔබතුමා සභාගත කරපු කාරණය තුළ තමයි මම දකින්නේ විශේෂයෙන්ම අපට වැදගත් කාරණා ටික. ඔබත් අපි ඒ පිළිබඳව දන්න නිසා දැන් ගරු ඇමතුමා විශේෂයෙන්ම මේ රටේ අනාගතය වෙනුවෙන් මේ තියෙන සම්පත පිළිබඳව වටිනාකම් පිළිබඳව නොතේරෙනව නෙවෙයි. ඉතා වැදගත්. අපි ඔබතුමා මේ පාර්ලිමේන්තුවට යම් පනතක් ගෙනල්ලා මේ සම්බන්ධව ඓතිහාසිකම් පිළිබඳව මේ ක්‍රියාදාමය පිළිබඳව වැඩපිළිවෙලක් හදාගවගරමතුනේ. ඒ වෙලාවේ ඒ මොහොතේ අපිට අපේ චිත්තයක් හැටියට යුනිච ලෝකයේ රටවල්වල ඒ ජනතාව භුක්ති විඳින සමාජීය දේශපාලන පරිසරය පිළිබඳව හිතන්නට අවස්ථාවක් වුණා. කෙසේ වෙතත් මම දකින කාරණේ තමයි ගරු ඇමතුතුමනි ඔබතුමා යම් උත්සාහයක යෙදෙනවා. නමුත් ඒ සියලු දේ බාධා තිබෙන බව පේනවා. උදාහරණයක් ඇටියට මම ගන්නම් 7 වෙනි මාසේ 8 වෙනිදා. මම ඔබෙන් ඇහුව කාරණයක් තමයි ඒක අන්සාත්ගත වෙලා තියෙන ගරු කතානායකතුමනි යුගදානවි බලාගාරේ. මම මේ උදාහරණයක් කියන්නේ. ඒක කිසිවෙකටවත් කාටවත් දෙන්නේ නැහැ කිව්වට අත දීලා තියෙනවා ඔබතුමාලාත් ඒ නඩුමකට යන බව කියනවා. ඉතින් මේ කියන කාරණේ යහපත් භාවයේ සහ ගුණාත්මක භාවයේ සහ අනාගත පිළිබඳව සිහින දකින් අපි සහ අපේ අනාගතයට ඔබ කොතෙක් පනත් අනුමත කරගත්තත් ඔබ කරපු වැරද්ද සහ ඔබේ ආණ්ඩුව කරපු වැරද්ද තුළ බරපතල විපතක තිබෙනවා. ඒ තමයි 20 වෙනි සංශෝධනයේ 17 වෙනි වගන්තියේ අත ඉස්සී. ඒ බලපෑම තමයි ගරු ඇමතුතුමනි එදත් ඔබට හරස් වෙලා අද ඔබතුමා නඩුමකට ගිහිල්ලා තියෙන ආණ්ඩුවේද. ඉතින් මම විශ්වාස කරනවා එවැනි ක්‍රමවේදයක් යම් දවසක ඔබතුමා කොච්චර වීරයෙක් දවලා මේ උත්සාහය යොදලා මේ කැණීම් කරලා මේ තිල් ටික ගන්න හදලා අපේ රටේ ප්‍රයෝජන සදා ගන්න උත්සාහය දැරුවත් පිටස්තර බාහිර බලපෑමක් තුල විශේෂයෙන්ම ඇමරිකන් බලපෑම තුල ඔබතුමාට සහ අපේ රටට අහිමි වීම පිළිබඳව මේ අවිනිශ්චිතතාවය වළක්වා ගැනීම වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙළක් අමාත්‍යාංශ හැටියට ඔබතුමා අරගෙන තමා අපි දන්න ඔබතුමා යම් වැඩපිළිවෙළක් හද හැබැයි අර 17 වෙනි වගන්තිය අනුමත වීම තුල මම බලපෑම තුල 12ට අස්සම් කරලා මේක දුන්නා තාම නෑ ප්‍රශ්නේ තිබෙනවා. ඒ වගේ යම් පීඩනයකින් ගලවා ගැනීම සඳහා 17 වෙනි සංශෝධනය අවශ්‍ය කරලා හෝ යම් වැඩපිළිවෙළක් නිශ්චිතව මේක රටේ සම්පතක් රටට උරුම වෙන රටෙන් බැහැර නොවන වගකීම තියෙන වැඩපිළිවෙළ මොකක්ද ඔබතුමා අමතුමා හදලා තියෙන.
ගරු කතානායකතුමනි ජූලි මාසේ 8 වෙනිදා මෙතුමා මගෙන් සාතිකයක් ඉල්ලුවේ ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවද කියලා. මා කිව්වා මා ඇමති ධූරයේ සිටින තුරු ඒ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නෙත් නැහැ, කරන්න ඉඩ තබන්නෙත් නැහැ.
ශේෂයම තානාධිපතිතුමාගේ බලපෑම කෝටි
ආව මට මතකයි ඊට කලින් දවස් ප්‍රශ්න වේ. හරි. දවස මාරු වුණා. ඔබතුමා එකලංග ප්‍රශ්න කීපයක් ඇහුවා. ගරු කතානායකතුමනි මම නැවතවතක් අවධාරණය කරනවා මේ යුග දනවි විදුලි බලාගාරයේ මම නමින් බලශක්තිය ඇමති වුණාට අපේ ආකෘතිය තුළ විදුලි බල කියලා වෙනත් අමාත්‍යංශයක් තියෙනවා. ඒක බලශක්ති අමාත්‍යංශයට නෙවෙයි අයත් වෙන්නේ, වෙනම කැබිනට් අමාත්‍යංශයක්. ඒ නිසා විදුලි බලාගාර පිළිබඳ මට අයත් වෙන්නේ නැහැ. නමුත් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට අපි අමාත්‍ය මණ්ඩලයේ තුලදී ඒ වගේම අපි සමහරලාට ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මතක් කරා වගේ දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු 3 දෙනෙක් උසාවියට නීතිපතිතුමා වෙනුවට පෞද්ගලික නීතිච්ඡේ රඳවා ගැනීම කෙතරම් සදාචාර සම්පන්නද කියන ප්‍රශ්නය මතුවෙන්න පුළුවන්. අපි ඇමතිවරු විදියට ආණ්ඩුව තුල සාමූහික වගකීමෙන් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමයි අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ඉතිහාසයේ පුරාම නීතිපතිවරයා සමස්ත අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියේ. මෙම කාරණයේදී මේ යුග දනවි ප්‍රශ්නේ කියනට වඩා මම කැමති නිව් ෆෝටර් සිනර්ජි ප්‍රශ්නේ කියලා කියන්නේ. ඒතර ඊට වඩා ලොකු කතන්දරයක් තියෙනවා. ස්වාභාවික වායු සැපයීම ඒකාධිකාරය එම සමාගමට හිමි වෙන ආකාරයේ තීන්දුව ගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව ගත්තාය කියන ආකාරය පිළිබඳත් ඒ තීන්දුව පිළිබඳත් ගත්ත ආකාරය සහ තීන්දුව කියන දෙකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ බහුතරයේ මතයත් විමල් වීරවංශ ඇමතුමත් වාසුදේව නානක්කාර ඇමතුමත් මමත් දරන මතයත් අතර පරස්පරයක් තියෙනවා. ඒ පිළිබඳ අපි අමාත්‍ය මණ්ඩලයේ සංවාදයක් නොවුණු නිසා රට එළියට ඇවිල්ලා ඒ කාරණේ ගැන කතා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළි අරන් තියෙනවා. අමාත්‍ය මණ්ඩලය තුළ සංවාදයක් නොවුනොත් ඒ පිළිබඳ එළියට ඇවිල්ලා අමාත්‍යවරුන්ට කතා කරන්න පුළුවන් කියලා ඒ මත පරස්පරයක් තිබෙන නිසා තමයි අපි අපේ නීතිඥයෙක් කරා වෙනම උසාවි කරුණු දක්වන්න තීරණය කළේ.
මම ඇහුවේ කථානායකතුමා අරකත් නැති වේද මේ වගේ ඒකට මම හරි පිළියමක් තියෙනවද කියලා.
අර කථානායකතුමනි මේ පනත සම්මත කරපු දවසේ මම කිව්වා ලෝකේ බොහෝ අප්‍රිකානු රටවල් වල ලතින් ඇමරිකානු රටවල් වල කංජ තෙල් සොයාගත්තාන් පස්සේ ධනවත් උනේ රට නෙවෙයි රටේ දේශපාලකයන් සහ නිලධාරීන් අතලොස්සක් පමණයි. එය වැළැක්වීමට අවශ්‍ය නීතිමය විධිවිධාන කංජ තෙල් සම්පත් අධිකාරියේ පිහිටුවීමේ පනත තුළ ගැබ් වෙලා තියෙනවා කියලා දා මම පනත විස්තර කරමින් පැහැදිලි කළා ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා හැන්සඩ් වාර්තාවේ කතාව බැලුවොත් අපිට ඔබ කියන අවදානම 100% නැති කරන්න බෑ. නමුත් ඒක අවම කරන්න අවශ්‍ය කොන්දේසි අරන් තියෙනවා. ඒ වගේම රටේ ජනතාව අවදීන් සිටිමින් අනාගතයේදී එවැනි ප්‍රශ්නවලදී කටයුතු කරાવી කියලා බලාපොරොත්තු වෙනවා.
කථානායකතුමා මගේ දෙවෙනි අතට පස්සේ ඒෂයි තනමන්තුව.
ගරු කථානායකතුමනි අපේ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ ලබා දී පිළිතුර සම්බන්ධව. මගේ දෙවෙනි අතට ප්‍රශ්න විදියට ඔබතුමාගෙන් අහනවා මේ රටේ කැබිනට් මණ්ඩලයේ ඔබතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක්. අපි දැක්ක ඊයේ ඔබතුමාගේ අමාත්‍යංශය පිළිබඳ ප්‍රකාශයක් කරන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා. එතුමා මේ රටේ මේ තෙල් අර්බුදය ගැන අමුතුමාකාර විග්‍රහයක් කළාද ඔබතුමාගේ විග්‍රහයට පරස්පරයි. මම දැකපු විදියට. එතුමා කියනවා මේක මේ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදු වසා දැමීම හරහා රටට ලාභයක් වෙනවා වගේ තමයි එතුව පෙන්වන්නේ. අපිට ඊට වැඩිය ලාභයි පිරිපහදු නොකරන නිමි තෙල් ආනයනය කිරීම හරහා. මේක තේරෙන්නේ නැත්තේ හරක්ට කියලා කියනවා. මම දන්නේ එතුමා හරක් කියලා කිව්වේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ද මේ රටේ පුරවැසියන්ටද කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් අහනවා මේ මම දන්නේ කැබිනට් මණ්ඩලයේ ඔය ජාතියේ ඉන්නවද කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ මේ රටට වග කියන වෛද්‍යවරු රමේෂ් පතිරණ වෛද්‍යතුමාලා ඔබතුමාල වගේ නීතිඥයෝ වැදගත් පිරිසක් අතර ඔය ජාතියත් ඉන්නවද කියලා රටේ මිනිස්සුන්ට හරක් කිව්වනම් මම ඒ පැත්තෙන් කතා කරනවා. ඒ නිසා ගරු කථානායකතුමනි මම අහනවා ගරු ඇමතුමනි මේ රටේ තෙල් පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙනවා කියන මහා කතිකාවක් තියෙනවා. ඒ ගැන ගරු ඇමතුමනි ඔබතුමාගේ ඉල්ලීමක් කරන මේ වෙනකොට තියෙන සංචිත ඩොලර් කතාව ගැන පැත්තකින් දුමු. මොකද ඒක මේ රටේ කවුරුත් දන්න එකක් ඔබතුමා කියලා තියෙනවා. මේ සංචිත කොපමණ කාලයකට තියෙනවාද නැව් නැත්තම් බොරතෙල් නැව් මේ බොරතෙල්නේ සමා වෙන නිමි තෙල් මේ රටට පැමිණීම ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවාද ඔබතුමා මේ රටේ කුමන හෝ ආකාරයක තෙල් හිඟයක් නිර්මාණය නොවනවා කියන කාල සීමාවක් සහතික කරන්න පුළුවන්ද කියලා අහනවා.
ගරු කථානායකතුමනි ඉතාම මේ මොහොතේ ජනතාවට සංවේදී ප්‍රශ්නයක් ඇසීම පිළිබඳ එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මේ ඇතෙම රෝහිත අබේගුණවර්ධන ගරු අමාත්‍යතුමා යම් අනෝබෝධිකෙන් මේ කාරණය ප්‍රකාශ කරන්න ඇති. මොකද බොරතෙල් පිරිපාදු කරලා අපේ රටේ තෙල් නිපදවා ගැනීම අවාසී නම් අපි බොරතෙල් අපේ තෙල් පිරිපාදු අපි තාවකාලිකව වසා දැමිය යුත්තේ සදාකාලිකව. මොකද එහෙනම් පිරිපාදු කරන එක පාඩු වෙනවා. අපි තවදුරටත් පිරිපාදු කළා වැඩක් නැහැ. අපි කිව්වේ මේ මොහොතේ සීමිත විදේශ විනිමය කළමනාකරණය කිරීමේදී අපේ රටට බොරතෙල් ගෙනල්ලා පිරිපාදු කරනවට වඩා ඍජුවම පෙට්‍රල් සහ ඩීසල් මිලදී ගැනීම විදේශ විනිමය සීමිත විදේශ විනිමය කළමනාකරණයේදී වාසි. කොහොමද ඒක වෙන්නේ? ගරු කථානායකතුමනි අපේ තෙල් පිරිපාදු වසර 51ක් පරණයි. ඒ නිසා මේ තෙල් පිරිපාදුවේ 37%ක්ම හැදෙන්නේ නැප්තා සහ දෙවිතෙල්. දෙවිතෙල් කියන්නේ ෆර්නස් ඔයිල්. එතකොට 43% හැදෙන්නේ පෙට්‍රල් සහ ඩීසල්. මේ මොහොතේ දැවැන්ත වර්ෂාවක් තියෙන නිසා අපේ විදුලි බල මණ්ඩලය අපට දැනුම් දීලා තියෙනවා අපට තවදුරටත් ඔබේ දැවිතෙල් අවශ්‍ය වෙන්නේ අපි ජලවිදුලියෙන් තමයි 50% ඉක්මවල නිපදවන්නේ දැවිතෙල් මේ අවස්ථාව අවශ්‍ය නැහැ කියලා. 15 වෙනිදා අපි පිරිපාදු වහන විටත් පිරිපාදුවේ මෙට්‍රික් ටොන් 13,500ක් තිබ දැවිතෙල් සීලුම ගබඩාවල මෙට්‍රික් ටොන් 79,000ක් දැවිතෙල් මෙට්‍රික් ටොන් 79,000ක් අපේ ගබඩාවල තියෙනවා. ඒතර අපේ රටේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික රට ඇතුළට ගේන්න බැරි නිසා වරින් වර කිරිපිටි හිගය, ගෑස් හිගය, සීනි හිගය, සිමෙන්ති හිගය ඇති වෙනවා. ඒ අතරේ අපි බොරතෙල් ගෙනල්ලා වැය කරන ඩොලර් වලින් 37%ක් පාවිච්චි නොකර තෙල් ටැංකිය වල දාලා තියෙනවා. සීමිත විදේශ විනිමය කළමනාකරණයේදී ඒ තීරණය තරම් ප්‍රඥාගෝචර වෙන්නේ නැහැ. නිසා අපිට මේ විදේශ විනිමය අර්බුදය විසඳ ගන්න බැරි වුණොත් බොහෝ විට බොරතෙල් ආනයනය නතර කරන්න සිදු වේවි, සපුගස්කන්ධ වහන්න වේවි කියලා මම කිව්වේ සැප්තැම්බර් මාසේ 29 වෙනිදා. මේක මේ හදිසියෙ වෙච්ච දෙයක් නෙවෙයි, මාධ්‍යවල වාර්තා වුණා, මගේ සමාජ ජාලාවල මගේ සම්පූර්ණ කතාව තියෙනවා සැප්තැම්බර් 29 වෙනිදා මගේ මාධ්‍ය හමුවේ. අපි ඉතා පැහැදිලිව කිව්වා නුදුරු දිනක මේක වහන්න වේවි, විදේශ විනිමය අර්බුදය නුදුරු අනාගතයේ විස්තර ගන්න බැරි වුණොත්. ඇයි අපි එහෙම කියන්නේ? ගරු කතානායකතුමනි, මට මේක පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න. රට බලන් ඉන්න වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. අපේ එක බොරතෙල් බැරලයක් ගන්න අපිට ඩොලර් 85ක් වැය කරනවා. පෙට්‍රල් නම් ඩොලර් 95යි, ඩීසල් නම් ඩොලර් 93යි. අපි බොරතෙල් බැරලකින් 43% නම් පෙට්‍රල් සහ ඩීසල් හැදෙන්නේ. ඩීසල් 30% සහ පෙට්‍රල් 13% විදිහට. එහෙනම් 100 බෙදීම 43 කියන්නේ බොරතෙල් බැරල් 2.32ක් ආනයනය කරන්න ඕනි පෙට්‍රල් ඩීසල් බැරලයක් හදාගන්න. අපි දැන් 13ට 30 අනුපාතයට හදලා ගත්තම පෙට්‍රල් ඩීසල් වලින් බැරලයක් හදාගන්න අපිට යනවා ඩොලර් 93.75. හැබැයි ඒ ප්‍රමාණය හදාගන්න බොරතෙල් ගේන්න ගියා අපි ඩොලර් වැය කරනවා ඩොලර් 197ක්, දෙගුණයටත් වඩා වැඩි. ඒ නිසා තමයි විදේශ විනිමය කළමනාකරණයේදී ටැංකිවල ගොඩ ගහනගෙන ඉන්න දැවිතෙල් සකස් කරගන්න අවශ්‍ය වෙන බොරතෙල් ගේනවා වෙනුවට 43% හැදෙන පෙට්‍රල් සහ ඩීසල් ඍජු ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වාසිය කියන කාරණේ අපි ගණන් හදලා විග්‍රහ කරලා
පෙන්වුවේ. ඔව්. තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මෙතුමා, ජල සම්පාදන මෙතුමාගේ ඇසීම. ගුණ තිලක රාජපක්ෂ මෙතුමා, ජනමාධ්‍ය මෙතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා ගුණතිලක රාජපක්ෂ ගරු මහත්මයාගේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා.
රෝහණ දිසානායක මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට. දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නයේ තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා, ජල සම්පාදන මැතිතුමාගේ ඇසීම.
ගරු කතානායකතුමනි, ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා, ජල සම්පාදන මැතිතුමාගේ අහන ප්‍රශ්න මම අහනවා.
ගරු කතානායකතුමනි, මම දැනගෙන හිටියේ නෑ ඒ ප්‍රශ්නේ විමසූ ගරු මන්ත්‍රීතුමා ඇවිත් නැති බව. ඒ නිසා ඒක දෙවෙනි වටේ
තමයි මේ සභාගත කරා නම් හරි.
දැන් සභාගත ඒ අනුව මම සභාගත කරනවා මගේ පිළිතුර.
බොහොම ස්තුතියි. ගුණතිලක රාජපක්ෂ මහත්මයාගේ ප්‍රශ්නයක රෝහණ දිසානායක මහත්මයා.
ගරු කතානායකතුමනි, අධ්‍යාපන මහත්මයාගෙන් රෝහණ දිසානායක මන්ත්‍රීතුමා අහන ප්‍රශ්න මම අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සූදානම් සභාගත කරනවා.
හරි, බොහොම ස්තුතියි. වරප්‍රසාද පිළිබඳ ප්‍රකාශය සසින්ද රාජපක්ෂ මහත්මයා.
ගරු කතානායකතුමනි, 20/21 නොවැම්බර් මාස 19 වන දින මාමේ සභාගර්භයේ නොසිටින ලද අවස්ථාවකදී මගේ නම සඳහන් කරමින් සමගී ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු රෝහිණි කවරත්න මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ වරප්‍රසාද කඩවී ඇති බවද, මා හට පෞද්ගලිකව අපහාසයක් සිදු වී ඇති බවද එකී ප්‍රකාශය මගින් එම මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත හා ස්ථාවර නියෝග 91 වූ උල්ලංඝනය කොට ඇති බවද මා විශ්වාස කරනවා. එබැවින් ස්ථාවර නියෝග 22/10 යටතේ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදු කිරීමටත්, ස්ථාවර නියෝග 22/11 යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමටත් හා ස්ථාවර නියෝග 118/90 එකී වරප්‍රසාද ප්‍රශ්නය ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී ඉදිරිපත් කිරීමටත් මා අපේක්ෂා කරනවා.
මේ සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ඔබතුමා වෙත ස්තුතිය පුද කරනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සෞභාග්‍යයේ දැක්ම යටතේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කිරීමේ ජාතික වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් නානායනය කොට දේශීය ගොවියන් වෙත පොහොර සහනාධාරය වෙනුවට නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මෙම ගරු සභාවේ මේ වන විටත් දන්නා කරුණකි. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් නානායනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කලම්බ කොමර්ෂල් ෆර්ටිලයිසර් සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදුකොට ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුකොට ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය හා නිර්දේශය සහිතවය. ගරු කතානායකතුමනි, එවගේම මම කියන්න කැමති මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන චීන කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියද සිදුකොට ඇත්තේ මේ ආකාරයටම කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ නිර්දේශය මත සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියටද යොමු කිරීමෙන් අනුතුරුව බවද සඳහන් කරන්න කැමැති. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කිසිදු දායකත්වයක් බලපෑමක් හෝ නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදුකොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනෝ. මේ නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ආනයනය කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති වන මොහාන් පෙරරා යන අය විසින් පහුගියදා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව මා මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ගරු කතානායකතුමනි, එය අනුව පහුගිය 19 වැනි දින ගරු රෝහිණි කවරත්න මන්ත්‍රීතුමිය විසින් මාගේ නම පෞද්ගලිකව සඳහන් කරමින් මෙදියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී වාංචාවක් සිදු වී ඇති බවත් ඒ සඳහා මා සම්බන්ධ වී ඇති බවටත් ප්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී මා නොමැති අවස්ථාවකදී මා හිතවත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. එය හෙළා දකිමි. තවද 19 වූ ස්ථාවර නියෝගයේ ප්‍රධාන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය උල්ලංඝනය කිරීමක් ලෙස මා විශ්වාස කරනවා. එසේම මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයට මේ වන විට විශේෂයෙන්ම ශිරස මාධ්‍ය ජාලය ඇතුළු සමහරක් මාධ්‍ය ජාලයන් මගින් හා සමාජ මාධ්‍යයන් මගින් ප්‍රචාරයක් ලබා දී තිබීම තුළින්ද මාහට පෞද්ගලික අපහාසයක් සිදු වී ඇති අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත අනුව මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බවද එමගින් පෞද්ගලිකව මාහට අගතියක් සිදුකොට ඇති බවද මා තරයේ විශ්වාස කරනවා. නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට නීති මගින් කටයුතු කරන ලෙස මේ වන විටත් අප රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තියෙනවා. එනිසා මා කාරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය දන්නා තොරතුරු හා සාක්ෂි තිබෙනවා නම් මන්ත්‍රී වරප්‍රසාද යටතේ මේ පාර්ලිමේන්තුව තුළ පෞද්ගලිකව අපහසු නොකොට නීත්‍යානුකූල පුරවැසියෙකු ලෙස එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසය. එවැගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා පෞද්ගලිකව මැදිහත්වීමක් සිදු කළ බවත් එකී ආනයනය ගනුදෙනුවේදී කිසියම් වංචාවක් සිදු වී ඇති බවත් ඒ සඳහා මා මැදිහත්වී ඇති බවත් මේ දිනවල මෙම ගරු සභාව නියෝජනය කරන සමහරක් මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනවා. එසේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස මේ වන විටත් මා මගේ නීතිඥවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. එවැගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී කිසියම් වංචාවක් සිදු වී ඇත්නම් හා ඒ පිළිබඳව තමන් තොරතුරු දන්නේ නම් මා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මාධ්‍ය ඉදිරියේ වීරයන් නොවි තමන් දන්නා එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසයි. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඕනෑම සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මා සූදානම් බවත් මේ නමවන පාර්ලිමේන්තුවට මා නවකයෙකු වුවද උපන්දා සිටම දේශපාලන පරිසරයක හැදුන වැඩුන මා හට මේ සියලු තනතුරු තානාන්තරවලට වඩා මෙතෙක් මා ආරක්ෂා කරගන්නා මගේ හොඳ නම වටින බවත් මා මේ අවස්ථාවේදී අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමැති. ගරු කතානායකතුමනි,
එබැවින් මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ 2021 නොවැම්බර් මාස 19 වන දින ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය විසින් මගේ නම සඳහන් කරමින් සිදු කරන ලද ප්‍රකාශ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් වන බැවින් එකී ප්‍රකාශයේ මගේ නම සඳහන් කොට හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසත් එමගින් මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමු කරන ලෙසත් එතුමිය වරප්‍රසාදයට මුවාවී කරන ලද ප්‍රකාශය ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතන මගින්ද මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව මා විශ්වාස කරන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නිවැරදි කිරීම කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දෙන ලෙසත්ය. බොරු මඩ ප්‍රචාරයන් නිවැරදි කිරීම සඳහා මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මා නැවතත් ඔබතුමාට මගේ ගෞරව පූර්ව ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. හර්ෂාදී සිල්ලා මැතිතුමා.
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි. රාජ්‍ය අමාත්‍ය ගරු ඉන්දික අනුරුද්ධ මහතා විසින් ඉදිරිපත් කර සාවද්‍ය කරුණුවලට පිළිතුරු ලබා දීම. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාර සමිතිය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුවසැරිය සමාරම්භක උත්සවයට පැමිණි ජනතාවට කිරි පැකට් සහ වතුර බෝතල් ලබා දීමට රුපියල් 43,200ක් වියදම් කරන තිබීම වංචාවක් යැයි කියමින් එයට මා සම්බන්ධයයි මතය ප්‍රචාරය කිරීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ උත්සාහ කරා. එය මා තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම සිදුවීම මාගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුවක් බව මා මේ ගරු සභාවට මුලින්ම සඳහන් කරනවා. මේ දේශපාලන වැඩසටහනක් නොවූ අතර එයට දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය සෞඛ්‍ය සහ පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වී තිබුණා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාර සමිතියේ එවකට සභාපති සහ සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දිවුරුම් ප්‍රකාශ පහක් මගින් ලබා දී තියෙනවා. එහිදී ඔවුන් සඳහන් කර තිබෙන්නේ මෙම මුදල් රජයේ මුදල් නොවන බවත් සමිතියේ සාමාජිකයන්ගේ මුදල් වලින් මෙම වියදම සිදු කළේ සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් බවයි. සුවසැරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබසාධනයට හේතු වන නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව එවැනි සත්කාරයක් කිරීම සුදුසුයයි මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව ඔවුන් සඳහන් කර තිබෙනවා. එසේම පොළොන්නරුව ජනතාවගේ සුබසාධනය සහ ආගමික වියදම් සඳහා මෙම සමිතිය මගින් මීට වඩා මුදල් වියදම් කරන තිබෙන බවත් ඔවුන් දිවුරුම් ප්‍රකාශ මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සමිතියේ වර්තමාන නිලධාරී මණ්ඩලය විසින් පෝෂණ මල්ල නොමිලේ ලබා දීමට මෙම සමිතියේ මුදල් භාවිතා කර ඇතැයි අනාවරණය වන අතරය මුදල් අවභාවිතා කිරීමක් නොවේදැයි මම විමසා සිටිනවා. මෙම පෝෂණ මල්ල ලබා දී තිබෙන්නේ පළාතේ දේශපාලනඥයන්ගේ නියෝගය මත බවයි අනාවරණය වෙන්නේ ගරු කතානායකතුමනි. මා පොළොන්නරුවේ දේශපාලනය කළා යයි රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. මට පොළොන්නරුවේ දේශපාලනය කිරීමට කිසිදු උවමනාවක් තිබුණේ නැහැ ගරු කතානායකතුමනි. අපි පොළොන්නරුව ජනතාවට සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වා දුන්නේත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන් සම්බන්ධී කරගෙන ශක්ති සහල් වැඩහතා හඳුන්වා දුන්නේත් ජනතා සුභසිද්ධියට විනා පොළොන්නරුවේ දේශපාලනය කරන්න නෙමෙයි කියා ජනතාව දන්නවා. නමුත් පොළොන්නරුවේ දේශපාලනය කරන ඇතම් දේශපාලනඥයන්ට වඩා අපි පොළොන්නරුවට සිදු කළ සේවය ගැන ඔවුන් වෛරයකින් සිටිනවා මා දන්නවා. ඒ වගේම මෙම රුපියල් 43,200ක වියදම ගැන මෙම සමිතියේ සහ සම්පකාර සමිතියේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිම බාහිර සහ අභ්‍යන්තර විගණනයක් මගින් චෝදනා එල්ල වී නොමැති බව අධ්‍යක්ෂවරුන් සිය දිවුරුම් ප්‍රකාශ මගින් සඳහන් කර තිබෙනවා. මා මෙම දිවුරුම් ප්‍රකාශය සභාපත කරනවා ගරු කතානායකතුමනි. කෝටි ගණන් ජනතාවගේ මුදල් ගසා කරන දූෂිත දේශපාලන සමහර දූෂිත දේශපාලනය සිටින රටක පොළොන්නරුව ජනතාවගේ යහපත වෙනුවෙන් සිදු කළ සුවසැරි ගිලන් රථ සේවය හඳුන්වා දීමේ වැඩසටහනට තුන්වැනි පාර්ශ්වයක් විසින් සිදු කළ මෙම රුපියල් 43,200ක වියදම මා විසින් සිදු කළ හොරකමක් යැයි හුවා දැක්වීමට උත්සාහ කිරීම කොතරම් බංකොලොත් ලැජ්ජාශීලී උත්සාහයක්දයි ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ පිළිබඳව මා කනගාටු වන අතර මා කිසිම දිනක මේ රටේ ජනතාවගේ තඹ සතයක්වත් වංචා කර නොමැති බව ඉමහත් ගෞරවයෙන් අභිමානයෙන් මම මේ ගරු සභාවේ සඳහන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
රෝහිණී කුමාරි විජයරත්න මෙතුමි.
ස්තුතියි ගරු කතානායකතුමනි. මම මුලින්ම මෙම ගරු සභාවේ මම නොසිටි වේලාවක ගරු තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරමින් පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ කළපු ප්‍රකාශය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේකෙදී අද ලංකාවේ කාන්තාව ලෝකේ පුරා ගෞරවයට පාත්‍ර වෙන අවස්ථාවක්. එහි අලුත්ම අත්දැකීම තමයි ශ්‍රී ලාංකික නර්තන කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් සිදු කළා වූ අපරිමිත සේවාව අගයනුවස් ප්‍රවීණ නර්තන ශිල්පීනි දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය වෙත ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මාන වලින් එකක් වෙන පද්මශ්‍රී සම්මානයෙන් පුද කරනු ලැබුවා. අද මේක මම අවස්ථාවක් කරගන්නවා සමගි ජන බලවේගයේ ඇතුළු සමස්ත විපක්ෂයේත් කාන්තාවන්ට ගෞරව කරන කාන්තාවගේ අගය දන්න මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ ගෞරවයේ පුද කරන්න. ගරු කතානායකතුමනි, යමෙකුගේ වචන යම් පුද්ගලයෙකුගේ සිතීමේත් ක්‍රියාවේත් සාරය බව බටහිර වාග් විද්‍යාඥයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිවනට මාර්ගයේ විදිහට දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙන්ම සඳහන් කරන්නේ සම්මා වාචා නැත්තොත් යහපත් වචනය නිවනට යහපත් දිවි පැවැත්මට වැදගත් වෙන බව. ගරු කතානායකතුමනි, මෙම ගරු සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙවර සඳහා භාවිතා කරන ප්‍රබලම අවිය තමයි ඒ වගේම සවිය වෙන්නේ වචනයයි. ඒ නිසා මෙම වචන භාවිතයේදී අපේ වගකීම වගවීම මෙන්ම රටේ සංස්කෘතිය පුද්ගලයක සතුවන ආත්ම ගෞරවය වැනි උතුම් සාධක පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා. ගරු කතානායකතුමනි, අපේ භාෂාව භාවිතයේදී අපහාසය උපහාසය නින්දාව වියංගයෙන් කරනු ලබන අර්ථ විකෘතීන් අපිට භාවිතා කරන්න පුළුවන්. සත්‍යමෙන්ම අසත්‍යත් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මගේ භාෂාව තුළ ඒ වචන මම මේ වෙලාවේ භාවිතා කරන්නේ නැහැ. මොකද මම හොඳ ජාතකයක් තියෙන හොඳ ජාතකයක් ඇතුව වැදගත් දෙමව්පියන්ට ජාතක වූ අයෙක් නිසා. ඒ වගේම මම ඔහුගේ ජාතකය ගැන කතා නොකරන්නේ ගරු මන්ත්‍රීතුමාගේ මවට මම අගෞරව නොකළ යුතු නිසා, මොකද ඇය කාන්තාවක් නිසා. ගරු කතානායකතුමනි, පසුගියදා ගරු තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය තුළ අසත්‍යය නින්දා කිරීම අපහාසය වක්‍රෝත්තියෙන් මෙම ගරු සභාවට පමණක් නොව කිසිදු සභාවක නොකළ යුතු වචන වාග්මාලාවක් භාවිතා කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, පළමුවෙන්ම එතුමා මා නොකළ අදහස් ගොන්න මා විසින් කළා කියලා ප්‍රකාශ කරනවා. 20 වෙනිදා කිසිදු අවස්ථාවක භාණ්ඩ නම සඳහන් කරමින් මිල සඳහන් කරමින් සැපද යන්න මගේ කතාවේ මම කිසිම අවස්ථාවක සඳහන් කරලා නැහැ. දෙවනුව එතුමා එම භාණ්ඩවල නාම භාවිතා කරමින් මතුපිට අරුතට හාත්පසින්ම වෙනස් අර්ථයක් ගෙනත් දෙන යටිපෙළ අරුත තුල අසභ්‍ය අශීලාචාර අර්ථකථනයක් සිද්ධ කරනවා. මේක අද සමාජයේ ඉන්න ඕනෑම දරුවෙක්ගෙන් ඇහුවත් කියන තැනට වැටෙන අශීලාචාර කතාවක්. එම වාක්‍යයේ යටිපෙළ බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. යටිපෙළ තුන්වෙනුව මෙම සභාවේ නොසිටන මෙම සභාව තුල සිදු කරන කිසිම ප්‍රකාශයකට පිළිතුරු දීමට හැකියාවක් නොමැති ජලනි ප්‍රේමජාස මැතිනිය පිළිබඳව සඳහන් කරමින් එතුමියට ඉතාමත් පහත් පෙළේ අපහාසයක් සිද්ධ කරනවා. එතුමියනේ මේ සභාවට ඇවිල්ලා ඒකට උත්තර දෙන්න විදිහක් නැහැ ගරු කතානායකතුමනි. ඒ වගේම කෙනෙකුගේ පෞරුෂයට සාධක දෙකක් එනවා මම ඉවර කරනවා. ඒක තමයි එක්කෝ ආරය, එහෙම නැත්නම් පරිසරය. ආරය කියන්නේ මිනිස්සෙකුට ජාන වලින් එන දේ. ඒක මට වෙනස් කරන්න බෑ. පරිසරය කියන්නේ ඒ ආශ්‍රය කරන පිරිස නිසා ඇතිවෙන පෞරුෂය. ආශ්‍රය කරන පිරිස තුල මම හිතනවා එතුමාට නොමග යන තත්වයක් ඇති කරලා දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, මෙම කතාව සිදු කරන මොහොතේ මට මතක් වෙන්නේ අර පරිසරය නිසා ගිරාපෝතකයෝ දෙන්නා සත්තිකුම්භ ජාතකයේ එකම ජාන වලින් ඇතිවෙච්ච ගිරාපෝෂක පෝතකයෝ දෙන්නා හොරමුලක් ගාව හැදිච්ච ගිරාපෝතකයයි තාපසයන් ළඟ හැදිච්ච ගිරා පෝතකයාගේ කතාව අද සමාජයේ මේක දිහා දැක්කහම තේරුම් ගන්නවා ඇති කියලා මම හිතනවා. ගරු කතානායකතුමනි, මෙම කතාව සිදු කරන මොහොතේ මුලසන හබවපු ගරු මන්ත්‍රීතුමාට ගරු නලීන් බණ්ඩාර මැතිතුමා කියනවා එම සඳහන් කරපු අශීලාචාර ස්වභාවය පෙන්වා දීලා ඒ වචන ඉවත් කරන්න කියලා. ඒ අශීලාචාර ස්වභාවය පිළිබඳ පෙන්වලා දුන්නත් එතුමා ඒ නොවැටහීම පිළිබඳව මම ඒ ඛේදවාචකයක් විදිහට මම දකිනවා. ඒ වගේම මගේ කනගාටුව මම ප්‍රකාශ කරලා හිටිනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔය පුටුවේ මාත් වාඩි වෙනවා. මේ පුටුවේ වගකීම අජිත් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ඔය පුටුවේ වාඩි කරනකොට ඇස් පේන කන ඇහෙන අය ඔය පුටුවේ වාඩි කරවන්න නීතිය ගැන දන්න තීරණ ගන්න පුළුවන් අය. මොකද එහෙම නොවුනොත් ඔය පුටුවේට අගෞරවයක් සිද්ධ වෙනවා. ගරු කතානායකතුමනි, මෙම ප්‍රකාශයේ හුදු දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදු කරපු බව පැහැදිලි. එය පොදු ජන පෙරමුණේ දේශපාලනයේ යන්න එහි නායක ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි. එතුමා ජනාධිපති ලෙස කාන්තා දිනයකදී කරපු ප්‍රකාශයක් මට මතකයි. එතුමා කිව්වා රටක සමාජයක ස්වરૂපයේ මැනිය හැකි මිනුම් දණ්ඩක් වෙනුවේ රටක් කාන්තාවකට වන්ට සලකන ආකාරයෙන් කියලා. මම එතුමාගෙන් අහනවා එම ප්‍රකාශයේ තුල කාන්තාවන්ට සැලකිලි සලකා ඇති ආකාරයේ පිළිබඳව එතුමන්ලට අනුමත කරන්න පුළුවන්ද කියලා. ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා මේක අනුමත කරනවාද? ගරු සභානායකතුමනි, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවර ඇමතිවරයෙක් හැටියට ඔබතුමා එම ප්‍රකාශය අනුමත කරනවාද? මෙතන නොහිටියත් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගෙන් මං අහනවා ඔබතුමා මෙම ප්‍රකාශය අනුමත කරනවාද? තව විනාඩි 5ක් වැඩිපුර දුන්නා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා. රාජපක්ෂවරු මෙම ප්‍රකාශය අනුමත කරනවාද කියනක ඔබතුමා මේ සභාවට දැනුම් දෙන්න. ඒ වගේම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා ඉන්නවා, දීර්ඝ කාලයක් දේශපාලනයේ හිටපු. මං ඔබතුමාගෙන් අහනවා ඔබතුමාගෙන් මම අහනවා මේ ප්‍රකාශය අනුමත කරනවාද කියලා. ගරු දිස්සකුටි ආරච්චි මන්ත්‍රීතුමනි, ගරු දිස්සකුටි ආරච්චිගේ මවත් බිරිඳත් කාන්තාවක්, දියණියක් සොයුරියක් සිටිනම් ඒ අයත් කාන්තාවන්. මම අහනවා එතුමා කළ කතාවේ වාක්‍ය කොටස එතුමාගේ සමීපතම එම පිරිසගේ කතා කාගෙන් හරි අහන්න කියලා කිව්වොත් එතුමා ඒකට එකඟ වෙනවද කියලා මං අහනවා. ගරු කතානායකතුමනි, පසුකීයදා මම පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා කළ ප්‍රකාශයත් කරුණාකරලා හැන්සාඩ් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඔබතුමා පෞද්ගලිකව සංසන්දනය කරන්න. ගරු තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා ප්‍රකාශ කොට ඇති එකම වචනයක් හෝ මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇද්දයි විමසා බලන්න. ඒ වගේම ඔබතුමා මාගේ පියතුමා සමග පාර්ලිමේන්තුවේ සිටි PVC වැඩිහිටි ගුණගරුක පියෙක් කරුණාකර මේ උත්තරීතර සභාවේ වරප්‍රසාද වලට මුවා වී මෙවැනි අශීලාචාර ප්‍රකාශ කිරීම තුළින් ඔබතුමාගේම දියණිවරුන්ට අපහාස කිරීම වැළැක්වීමට පියවර ගන්න. ගරු කතානායකතුමනි, අද සමාජයේ මෙම පාර්ලිමේන්තුව පිළිබඳ කරනු ලබන විවේචන වලට ප්‍රධාන හේතුව මෙවැනි මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශනයි. 225ටම හෙන ගහන්න කියන්නේ ඒකයි. මෙම කතාව පිළිබඳව සමාජ මාධ්‍ය ජාලතුල දක්වන ඔබතුමාගේ අදහස් විමසා බලන්න. සමාජ මාධ්‍ය අද මොකද්ද කියන්නේ කියලා මම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රකාශන පිළිබඳ මාධ්‍ය තුල හඬක් නගන්නට පෙරට එන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මෙම පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙය පටු දේශපාලනික කෝණයකින් නොබලන ලෙසයි. මම ස්තුතිවන්ත වෙනවා පාර්ලිමේන්තු සංසදයට, කාන්තා සංසදයට, අද සියලු දෙනාම කතානායකතුමා හමු වෙලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්නත් ඒ සඳහා පියවර ගන්නත් කියලා ඉල්ලා සිටියා. මෙය හුදෙක් රෝහිණී විජේරත්නට, රෝහිණී කවිරත්නට, එහෙම නැත්නම් ජලනී ප්‍රේමදාස මැතිණියට එල්ල කරපු අපහාස ප්‍රකාශයක් ලෙස නොසලකන්න කියලා මම ඉල්ලනවා. මෙය සමස්ත කාන්තා පරපුරටම කරපු දැඩි අවමානයක් කියලා මම ඉල්ලනවා. ගරු කතානායකතුමනි, එබැවින් ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාට කුමන අවස්ථාවක හෝ මෙවැනි දේ සිදුවන විට ඊට එරෙහිව නැගී සිටින ලෙස මම ඉල්ලා සිටිනවා. එසේ නොවුනොත් සිදුවන්නේ අද මා වෙත එල්ල කළ ප්‍රහාරය හෙට ඔබ වෙතද ඔබේ දියණිය වෙතද එල්ලවන්නට ඉඩ තියෙනවා. ගරු කතානායකතුමනි, කරුණාකර මෙම ප්‍රකාශය පිළිබඳව ඔබතුමා මෙම ගරු සභාවේ මන්ත්‍රීවරියක් වශයෙන් මගේ වරප්‍රසාද සුරක්ෂිත කරන ලෙසත් කාන්තාවන්ගේ ගෞරවය සුරක්ෂිත කරන තීරණයක් ගනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ජර්මන් ජාතික කවියෙක් වන ජේ මොල ලියු පදයක් උපුටා දක්වමින් මගේ ප්‍රකාශය අවසන් කරනවා. මෙම අවස්ථාව ලබා දුන්නට ස්තුති වෙන ගමන්ම පළමුව ඔවුන් පැමිණියා. සමාජවාදීන් සොයා මම කතා නොකෙලිමි. මම සමාජවාදියෙක් නොවන නිසා අනතුරුව ඔවුන් පැමිණියා. වෘත්තීය සමිති නියෝජිතයන් සොයා මම කතා නොකෙලිමි. වෘත්තීය සමිති නියෝජිතයෙක් නොවන නිසා ඔවුන් යළිත් පැමිණියා. යුදෙව්වන් සොයා මම කතා නොකෙලිමි. මම යුදෙව්වෙක් නොවන නිසා අවසානයේ ඔවුන් මා සොයා පැමිණ ඇත. එවිට කිසිවෙකු කතා නොකරනු ඇත මා වෙනුවෙන්. ස්තුති.
ඔබේ ස්තුති. ඔබතුමේගේ ප්‍රකාශය ගැන මම හෙට ලක්ෂණ කිරියල්ල මන්තුමා.
ගරු පොඩ්ඩක් ප්ලීස්. ගරු කතානායක තුමනි, රෝහිණී විජේරත්න මන්ත්‍රීගේ කතාවේ සඳහන් පරිදි මම ඔබතුමාට පක්ෂනායක රැස්වීමේදීත් කියලා තියෙනවා. මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග ආරක්ෂා කරන්න ඕන. මන්ත්‍රීවරුගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ කතා කරනකොට නිලධාරී ඒ කතාව අහගෙන ඉඳලා කතානායකතුමාට උපදෙස් දෙනවා මේ වචන වැරදිය කියලා. නමුත් අපේ පාර්ලිමේන්තුවේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මම ඔබතුමාට කියන්නේ
කරුණාකරලා මන්ත්‍රීතුමා මේ ප්‍රකාශය කරන්න ඉඩ දීලා නිසද්ද වෙනවද?
ගරු කතානායකතුමනි,
තිස්ස ගුට්ටේ මන්ත්‍රීතුමා කරුණාකරලා නිසද්ද වෙන්න ඔබතුමාට කතා කරන්න හෙට අවස්ථාවක් දෙන්න.
ගරු කතානායකතුමනි, රෝහිණී කවිරත්න මැතිණියට ජලනී ප්‍රේමදාස මැතිණියට අපහාස කෙරුවාම අපේ මේ නලින් බණ්ඩාර මැතිතුමා
ඔබතුමා නිස්සද්ද වෙන්න.
මේ නලින් බණ්ඩාර මැතිතුමා නැකිట్లా බෝලාසනේට කිව්වා. මේකයි වැදගත්. බෝලාසනේට කිව්වා ඒ වචන ටික ඉවත් කරන්න කියලා. මොකද්ද බෝලාසනේ කිව්වේ? මට එහෙම කතාවක් ඇහුනේ නැහැ කියලා මේ බෝලාසනේ ඉන්න මැතිතුමා කිව්වා. එතුමා අඩුබල දුන්නා.
හරි, අපි ඒකන සල් බලන්න.
මම කියන්නේ එතුමා බෝලාසනේ ඉන්න සුදුසු නැහැ.
හරි, බොහොම ස්තුතියි.
චක්‍රායිව කටයුතු කරපු නිසා
මේ ගැන සොයලා බලන්නම් කරු මත්තුමා. දැන් ප්‍රධාන කටයුතු ගැන ඔබතුමාට වෙනම අවස්ථාවක් දෙනවා. අද ඔය සම්බන්ධය ගැන කතා කරන්න බෑ. ඔබතුමාගේ නම කිව්ව එක ඇත්ත. ඒ වෙනත් ප්‍රශ්නයක්. ඒ හින්දා ඒ ගැන වෙනම කතා කරන්න. ඔව්. අද ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ අධිකරණ අමාත්‍යතුමාගේ යෝජනාව ඉන්න. ඒකට වෙනම දවසක් යොදා ගන්න.
ගරු කතානායකතුමනි, අංක 1 සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සංසද ඉදිරිපත් කරන
101 වන අධිකාරිය වූ සිවිල් නඩු
දෙවෙනිවර කීවෙම කවදාද?
සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකේ
දෙවෙනිවර කීවෙම කවදාද?
එට දිනේ.
කරුණාකර නිසද්ද වෙන මන්තුමා.
අංක 2 ඉදිරිපත් කරන අංක 2.
සභාව එකඟද අංක 2?
එට දිනේ.
යෝජනා පිටිමන් දැනුදී විසර්ජන පනත් කෙටුම් පත 7 වෙනි වෙන් කළ දිනේ.
විපක්ෂනායකතුමා.
ඔව්, විජේරත්න මැතිණිය.
ඔබතුමා මා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව
හෙට පැහැදිලි කරන්න.